Order, please. කතානායකතුමා විසින් කරන ලද නිමේදන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 6 ප්‍රකාරව මා නියෝජ්‍ය කතානායක ධුරයට තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ලැබූ ඡන්ද විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් විනාශ කරන ලැබූ බව පාර්ලිමේන්තුව සහතික කර දන් දෙන බව දන්වා සිටිමි. නිමේදන අංක 2 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2019 පෙබරවාරි 1 දින පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන සහ 2019 පෙබරවාරි මාස 5 දින ණය සහනදායක සංශෝධන නැමැති පනත් කැටුප්පත්වල ගරු කතානායකතුමා විසින් සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127/3 ඒ විධිවිධාන ප්‍රකාරව 2019 ජනවාරි මාස 25 වන දින තීරීම් කබල සභාව විසින් මහජන ප්‍රතිසම් පිළිබඳ කාර්ය සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් රත්නායක මහතා ඉවත්කොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා එම කාර්ය සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දැනුම් දෙන්න කැමැත්තෙමි. අංක 4 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන ප්‍රකාරව සහ 2019 ජනවාරි මාස 24 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනා ප්‍රකාරව අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ඒ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවල සේවය කිරීම සඳහා පාසනාන් මන්ත්‍රීවරයන් තීරීම් කාර්ය සභාව විසින් නම් කරන ලද බව දැනුණු කැමැත්තෙමි. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව ගරු රුවන් විජේවර්ධන මහතා, ගරු රවි කන්නනායක මහතා, ගරු කෙහෙළි රඹකැල්ල මහතා, ගරු දයාසේ ජයසේකර මහතා, ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ගරු රොහාන් රත්වත්ත මහතා. මහවැලි සංවන්ද සහ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව ගරු අජිත් මාන්නපෙර මහතා, ගරු මහින්ද අමරවීර මහතා, ගරු එස් එම් චන්දසේන මහතා, ගරු විමල් රත්නායක මහතා, ගරු සිඩ්නි ජයරත්න මහතා, ගරු මයන්ත දිසානායක මහතා. කතානායකවරයා විසින් ලිපිලේඛන පිළිගැන්වීම 1 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ දෙවැනි කාතුව 2018/7/1 සිට 2018/9/30 සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධක වාර්තාව අංක 2 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) සහ 153(u) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ දෙවැනි කාතුව සඳහා 2018/7/1 සිට 2018/9/30 වන දින දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධක වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) සහ 55(5) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ දෙවැනි කාතුව සඳහා 2018/4/1 සිට 2018/6/30 දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණ සහ සංවර්ධන සහ යවන කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධනයේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත මුකල යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 අංක 30 දරන විසර්ජන පනතේ 6-1 වගන්ති යටතේ 2018/8/16 දින සිට 2018/11/30 වෙනි දින දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැයශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන් 2011/18 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ 3/3 වගන්ති යටතේ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමැතිවරයා විසින් පනවන ලදුව 2018/11 වෙනි දිනති අංක 279/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2006/12 දරන මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්ති යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව දෙදස් දහට ඔක්තෝබර් පළවෙනි දිනති අංක දෙදස් අනුවකෙන් තුනදරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනද නියෝග සහ දෙදාසය අංක දොළහදරන මුද්දරගාස්තු විශේෂ විධිවිධාන පනතේ තුන්ගනි වගන්තියටතේ මුද්දරගාස්තු සම්බන්ධයෙන් මුදල්හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව දෙදස් දහටේ දෙසැම්බර් 31 දිනැති අංක දෙදස් හතරෙන් පහදරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන් සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාවත එමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා විද්‍යා වාණිජ කටයුතු දීර්ඝකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමපකාර සංවර්ධන අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂයේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවත එමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තිය මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත එමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14-1 වගන්ති යටතේ සෙස්බතු සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2018 ඔක්තෝබර් 17 දිනැති අංක 2093-19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත එමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ගරු කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත එමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා, පෙත්සම් 5යි.
ගරු කතානායකතුමනි, මාතර වල්පොළ 4 වැනි හරස්පාර අංක 29 දරන ස්ථානයේ පදිංචි ජගත් මහගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, දෙවිනුවර මහවිද්‍යාල මාවත සිසිලයන් ලිපිනේ පදිංචි කාන්ති රත්නසූරිය මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්, මඩකලපුව කෙලින් වීදිය අංක 52 ඇලිරක් 3 දරන ස්ථානයේ පදිංචි MCFA හාසිත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කඹුරුගමුව කොටවිල පුසත්තොල්ල කොරටුව හිරුදිනි යන ලිපිනේ පදිංචි PG ආරිදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මීරිගම විජය රජදහන අංක 220 දරන ස්ථානයේ පදිංචි WWJGS චන්ද්‍රසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 5ක් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු ගාමිණී ලුගේ මහතා.
ගරු කතානායකතුමනි, මොල්ගස්සවිට රිලාවල අංක 1B ධර්ම ස්ථානයේ පදිංචි GBB ගුණසේකර මහතාගෙන් ලැබතු පෙත්සම් පිළිගන්වමි.
ගරු විජිත හේරත් මහතා, පෙත්සම් 4යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දියුලපිටිය මැදගම් පිටිය බල්ලපාන පාර අංක 80 ඇලිරක් 3 ඒ ධර්ම ස්ථානයේ පදිංචි AK පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම් 2ක්ද, ගුණසාලේ මහවත්ත උතුර අංක 49 ඇලිරක් 1 ධර්ම ස්ථානයේ පදිංචි PG රමණී පුෂ්පලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, බෙලිහුල්ලොය හල්පේ වේරගොඩ මැදකටු යන ලිපිනේ පදිංචි PM ප්‍රියංගිකා විජේ නිල්මිණි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු සුසන්ත පුංචිලේ මහතා, පෙත්සම් 2යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මත්තේගොඩ පාර සම්පත් වෙන අංක 9 ඇලිරක් 1 ධර්ම ස්ථානයේ පදිංචි සුනිල් විතාන ආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමත්, ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ අංක 64 ඇලිරක් ඒ ධර්ම ස්ථානයේ පදිංචි වයිපී ජස්ටින් අභිවර්ධන මහතෙන් ලැබුණු වෙස්සමත් පිළිගන්නවමි.
ගරු නිහාල් ගලපත්ති මහතා පෙත්සම් දෙකයි.
නියෝජ්‍ය කතානායකතුමනි, දර්ගා නගරයේ වරාපිටිය අංක 205 දරණ ස්ථානයේ පදිංචි HS වීරසිරි ප්‍රනාන්දු මහතාගේ ලැබුණු පෙත්සමත්ද හුංග මැද්දෙනිය අංක 108 පයන් 1 දරණ ස්ථානයේ පදිංචි MP අමරසේන මහතාගේ ලැබුණු පෙත්සමත්ද පිළිගන්නවමි.
ගරු ටීවී චානක මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කිරම බටගස්ස වරාපිටිය පාර යන ලිපිණේ පදිංචි බද්රාණි මල්ලිකා මුණසිංහ මෙනවියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවමි.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ මහතා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම ආනවා ගරු කතා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයන්නේ 1 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජාතික පාසල් සඳහා අනුමත සංඛ්‍යාව 25යි. දිස්ත්‍රික්කයේ අනෙකුත් අනතුරු සඳහා අනුමත සංඛ්‍යාව 93යි. ශ්‍රී ලංකා විදුහල්ප සේවයේ ජාතික පාසල් සඳහා අනුමත සංඛ්‍යාව 53යි. අනෙකුත් අනතුරු සඳහා අනුමත සංඛ්‍යාව 822යි. ශ්‍රී ලංකා ගුරු සේවයේ 1573යි. අනෙකුත් පාසල් සඳහා 11822යි. 2 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජාතික පාසල් වල සේවයේ නියුතු සංඛ්‍යාව 13යි. අනෙකුත් අනතුරු සේවයේ නියුතු සංඛ්‍යාව 88යි. ශ්‍රී ලංකා විදුහල්ප සේවයේ 28,660යි. ශ්‍රී ලංකා ගුරු සේවයේ 1630යි. 11,928යි. 3 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජාතික පාසල් වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 12යි. දිස්ත්‍රික්කයේ අනෙකුත් අනතුරු වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 5යි. ශ්‍රී ලංකා විදුහල්ප සේවයේ 25යි. අනෙකුත් ඒවා 362යි. ශ්‍රී ලංකා ගුරු සේවයේ අතිරික්ත 57ක් ඉන්නවා. ඒ කියන්නේ ජාතික පාසල් වල පවතින පුරප්පාඩු අතිරික්ත 57යි. පුරප්පාඩු නොමැත. 4 ඔව් අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා මෙම පසරේදී සිදු කිරීමෙන් නියමිත බඳවා ගැනීම උසස් කිරීම මගින් පිරීමට කටයුතු කරන ලැබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ගුරු සේවයේ ඇති පුරප්පාඩු පිරීම 5ක් දැක්වෙන පරිදි කටයුතු කරනු ලැබේ. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්ති 1 ආ ශ්‍රේණියට පත් කිරීම 2018 වැඩසටහන යටතේ ගුරු සේවයට බඳවාගත් ලැබුවන් අතරින් 5 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසය සඳහා පත් කර ඇත. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පළමු අදියරේදී වෘත්තීය විෂයන් සඳහා බදවා ගන්න ලැබූ උපාධාරීන්ගෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා ගුරුවරුන් 35 දෙනෙක්ද පළාත් පාසල් සඳහා ගුරුවරුන් 15 දෙනෙක්ද අනුයුක්ත කරන ලදී. එහි දෙවන අදියර යටතේ ජාතික පාසල් සඳහා ගුරුවරුන් 2 දෙනෙක් හා පළාත් පාසල් සඳහා ගුරුවරුන් 2 දෙනෙකුත් අනුයුක්ත කිරීම නියමිතය. තවද ඇතැම් වෘත්තීය විෂයන් සඳහා සුදුසුකම් ලත් උපාධාරීන් ප්‍රමාණවත් තරම් නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත එම විෂයන් සඳහා ඩිප්ලෝමා ධාරීන් බඳවා ගැනීම වැඩසටහන යර්ථයේද රත්නපුර දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු පිරිවීමට නියමිතය. ආගමික විෂයන් බඳවා ගැනීමට නියමිත ගුරුවරුන් අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා ගුරුවරුන් 6 දෙනෙක්ද පළාත් පාසල් සඳහා ගුරුවරුන් 114 දෙනෙකුත් බඳවා ගැනීමට පුරප්පාඩු ප්‍රසිද්ධ කර ඇත. උපාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන යර්ථයේ බඳවා ගන්න ලැබූ රේකී අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යර්ථයේ පවතින ආයතනවල සේවය කරන ලබන සංවර්ධන සහකාරය මූල්‍ය සැලසුම් සහකාර සහ සංවර්ධන නිලධාරීන් ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම නියමිත අතර ඒ යර්ථයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය පුරප්පාඩු 45ක් දෙමළ මාධ්‍ය පුරප්පාඩු 4ක් පිරීමට නියමිතය. පාසල් ශිෂ්‍ය ගුරු උපදේශනයේ සඳහා ගුරුවරුන් 1165ක් බඳවා ගැනීමේ නියමිත අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික හා පළාත් පාසල් පුරප්පාඩු තිබේ නම් අදාළ පුරප්පාඩු සඳහාද ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ. දැනට අවසන් වසරේ සීමා වාසික පුහුණුව ලබමින් සිටින ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අපේක්ෂකයන් අතරින් අවසන් විභාගයේ සමත් වන ඩිප්ලෝමා ධාරීන්ගෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික හා පළාත් සඳහා පාසය සඳහා පුරප්පාඩු තිබේ නම් අදාළ පුරප්පාඩු සඳහාද ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ. අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින් ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට සම්පූර්ණ පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මේ වෙලාවේදී මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම අහනවා ගරු ඇමතුමාගෙන්. එතුමා කියපු විදිහට ගුරු පුරප්පාඩු පිළිබඳව විශාල ප්‍රමාණයක් නැහැ. අපි මීට පෙරත් මේ වගේ ප්‍රශ්නයක් මම එතුමාගෙන් ඇහුවා. සබරගමු පළාතේ ගුරු පුරප්පාඩු නැති වුණාට ගුරු තුලනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අපි දන්නවා ඒක සාමාන්‍යයෙන් ලංකාවේ හැම පළාතකම තියෙන විසඳ ගන්න අමාරු ගැටලුවක් නමුත් මට තියෙනවා ගරු ඇමතුමනි දැනගන්න පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නැත්නම් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගුරුවරුන් බඳවා ගැනීමේදී දැන් සබරගම පළාත ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කයේ මම හිතන්නේ විශාල ප්‍රමාණයක් පාසල් තියෙනවා කෑගල දිස්ත්‍රික්කයට අමතරව පළාත් අමාත්‍යවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ හැම වෙලාවෙම 70% සමානට 65 70% ගුරුවරු බඳවා ගන්න ගියාම ගුරුවරු වෙනවා අනිත් දිස්ත්‍රික්කයේ 35 මේක දැන් දෙපැත්ත මාරු වෙච්ච හින්දා මං ගාව තියෙනවා අවශ්‍ය ඔබතුමාට අවශ්‍ය නම් තොරතුරු සාදීනව බඳවා ගැනීම පටිපාටියකින් මේක සිදු වෙනවා මට තියෙන ප්‍රශ්නේ කරු ඇමතුමනේ ඇත්තටම හැම වෙලාවෙම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්න දිස්ත්‍රික්කෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් ඒ අනුව ගුරු තුලනය කර ගැනීමට පළාත් තුල නොහැකි වෙන්නත් හේතුව කුමක්ද කියලා දැනගන්න කැමතියි
වශයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පළාත් අමාත්‍යාංශයේ සම්බන්ධ ප්‍රශ්නයක් මට ඒ පිළිබඳව තොරතුරු හොයලා බලන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඒ පිළිබඳව සඳහන් කළ නැති නිසා මේ අවස්ථාවේ මට උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ කොහොම වුණත් ගුරු තුලනය කළ යුතුයි අපි විවිධ අවස්ථාවදී පළාත් සභාවේ එක්ක සාකච්ඡා කරා මේ ජාතික පාසල් පළාත් පාසල් බෙදකින් තොරව අපි ගුරු තුලනය කරමු කියලා විශේෂයෙන්ම ජාතික පාසල් වල අතිරික්ත ඉන්නවා නම් පළාතට දෙන්නත් පළාතේ අතිරික්ත ඉන්නවා නම් ජාතික පාසල් වලට දෙන්නත් අපි කතා කරගත්තා නමුත් එය අපිට උමනා ආකාරයට සිද්ධ වුණේ නැහැ සමහර විවිධ ප්‍රශ්න නිසා කොහොම වුණත් මේ ගුරු තුලනයක් එසේ වී නැත්නම් විය යුතුයි අපි මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා පළාත් දෙපාර්තමේන්තුවට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අර්ථයේ මට වෙන නීතිමය ප්‍රතිපාදනයක් නැහැ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න.
ගරු ඇමතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා මම දැක්ක ඔබතුමා පහුගිය දිනවල තීන්දුවක් ගත්තා පාසල්වල විදුහල්පතිවරුන්ට මුදල් අය කිරීම ළමයින්ගෙන් පාසල්වලට ඇතුළත් කරගනි මුදල් අය කිරීම පිළිබඳව චක්‍රලේඛන් නිකුත් කරා ආපහු මට ආරංචි විදිහට මම දන්නා ඒක ආපහු අවලංගු කරා කියලා. දැන් සබරගමු පළාත් සභාවෙන් මම විමසීමක් කරාම අවුරුද්දකට සැරයක් අර හුණු කැට මිලදී ගන්න මොකද ඒ වචනේ මට මතක නැහැ මේ ගුණාත්මක යෙදු සඳහා යම් මුදලක් වෙන් වෙනවා කරු ඇමතුමනි පෞගිය වසරේ එහෙම මුදලක්වත් වෙන් වෙලා නැතුව තියෙද්දී පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය නොකර ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව විදුහල්පති විමසනවා ඒ වගේම ඔබතුමා හොඳ ජාතික ප්‍රතිපත්තියක් ඇදුවා අවුරුදු 10කට වැඩි ගුරුවරු එක පාසලක ඉන්නේ නැතුව වෙනත් පාසලකට ඒක ඇත්තටම අතිශය වැදගත්. නමුත් ඔබතුමාට අවශ්‍ය නම් ගම් එක දෙන්න පුළුවන්. ඒ අවුරුදු 10ේ ගුරු සීමාව තියෙන ගුරුවරු අදාළ කලාපවලින් වෙනත් පාසලකට යවුවට පස්සේ මාස 3ක් යනකොට මේක බෑ කියලා මම දැනුත් ඇහුවා මේක බෑ කිව්වට ආයේ මාස 3ක් යනකොට අභියාචනාවක් අදාගෙන එක්කෝ ඒ හිටපු ඉස්කෝලට නැත්නම් ළඟම පාසලකට යනවා මේ ගොඩක් වෙලාට මේක වෙන්නේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු තමයි කරු හැමතුණු මේ ජාතික වැඩසටහන ඇත්තරම නිවරදිව මේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා ඔබතුමාට මේ පිළිබඳ මං හිතන්නේ පැමිණිලි ලැබිලා ඇති මේ වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග මොකද අපි මොන ප්‍රතිපත්තිය ගෙනාවත් කරු ඇමතුමනි මේක ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැත්නම් මං හිතන්නේ අපි ගන්නා ක්‍රියාමාර්ග වල ජනතාවට නැත්නම් මේ පාසල් පද්ධතිය තුළට වාසියක් අත් වෙන්නේ නැහැ
ගරු ඇමතුමා
අර නියෝජ්‍ය කතානායකතුමනි 5/2015 චක්‍රලේඛය මගින් මුදල් පාසල් වලට ළමුන්ගෙන් මුදල් එකතු කරගන්න ක්‍රමවේදයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊට පෙර 2014 චක්‍රලේඛයේ තිබූ වැරදි தত্ত্বය අපි වටහාගෙන තමයි මේ 5/2015 චක්‍රලේඛය නිකුත් කරේ. මේ චක්‍රලේඛයට අනුව යම් පාසලක් මුදල් එකතු කරනවා නම් වසර මුලදී ඒ පාසලේ වියදම් පිළිබඳව කෙලින්ම රේකි අමාත්‍යාංශයේ පාසල නැත්නම් ජාතික පාසල නම් රේකි අමාත්‍යාංශේනොත් පළාත් පාසල නම් පළාත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙනුත් අනුමත කළ යුතුව තියෙනවා. ඒ කියන්නේ පහසුකම් ගාස්තු සහ අනිකුත් ගාස්තු අනුමත කරපුවාම තමයි එකතු කරන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය මත ආපහු මේ චක්‍රලේඛය වෙනස් කරා 2018 යම් යම් තිබුණ දේවල් සියල්ල එකතු කරලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අස්සේනොත් සිංගල ගිහිල්ලා අවිධිමත්ව මුදල් එකතු කරනවා ඒකට හේතුව
මේ විශේෂයෙන්ම මේ දැන් එකතු කරන්නේ මේ දෙමෝපියෝ එකතු කරලා පාසල්ට ගෙනල් දෙනවා. එතකොට චක්‍රලේඛය අනුව විදුහල්පතිවරයාට හෝ ඒ බලධාරීන්ට එකතු කරන්න බැරි දැන් දෙමෝපියෝ මේ වැඩේ කරනවා එකතු කරලා මේ 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 සමහර විදුහල්පතිවරු නොදැන කරන එකක් නෙමෙයි. දැන් චක්‍රලේඛේ මේකත් කැන්සල් කරේ අපි ඒකයි දැන් අදත් අපි 얘 ගැන කතා කරා. දැන් අපි තීරණයක් අරන් තියනවා දෙමෝපියෝ එකතු කරලා පාසල්වල අලුත් දේවල් කරන්න බෑ. ඒක විදුහල්පතිවරයා බාර ගැනීමට පුළුවන්කම නැහැ. යම් වියදමක් දරනවා නම් පැහැදිලිව වසර මුලදී අනුමත කරගන්න ඕනේ. ඒ වගේම වෙන කවුරුවත් එකතු කරලා පාසලේ දේවල් කරන්න ඉඩ දෙන්න පුළුවන්කමක් නැති වෙන විදිහට අපි චක්‍රලේඛේ වෙනස් කරන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුව වාර්තාව ලැබුණු විගස අපි ඉතාම ඉක්මනින් දෙනවා. ඇත්ත වශයෙන්ම දැන් විශාල සම්පත් ප්‍රමාණයක් පාසල්වලට දෙනවා. ඒ විතරක් නෙමේ ජාතික පාසල් විශේෂයෙන් ලොකු පාසල්වලට අපි මූල්‍ය ප්‍රතිපාදනක් දෙනවා 2015 ඉඳලා පළවෙනි වතාවට. එතකොට මේ මෙතරම් වරක් දැරිය යුතු නැහැ. දැන් අපි සමහර පාසල් මේ මේවා විවිධ ආකාරයට ඔබතුමා කියන විදිහට කරනවා. අපි ඒ පිළිබඳ පැමිණිලි කරොත් විමර්ශනය කළා තදින් තීන්දුව දින ගන්නවා. ඒ වගේම අර ගුරු මාරුවීම් පිළිබඳ ඔබතුමා කිව්වා. ගුරු මාරුවීම් අපි අවුරුදු 30කට පස්සේ කරේ. විශේෂයෙන්ම ජාතික පාසල්වල වසර 10කට වැඩි හිටපු ගුරුවරු මාරුකිරීම් කරේ. කොටින්ම කියනවා නම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාත් අතිරේක ලේකම්වරු දෙදෙනෙක්ගේ බිරිඳෑවරුත් ඒ වගේම හිටපු විභාග කොමසාරතුමාලා ඇතුළු ඒ ඔක්කොම මේ තමන්ගේ බිරිඳ පවා මාරු කරා මේක යටතේ. එතකොට ජාතික පාසල්වල ප්‍රධාන විදුහල්පතිවරුන්ගේ බිරිඳෑවරු පවා ඔව් පාසල් මාරු කරා. එතකොට එහෙම අපි කරේ මේක උමනායි. මේ අවුරුදු 4ට එකම මාරුවක්වත් මගේ අනුමැතියෙන් නම් හදලා නැහැ. අවුරුදු 10ට වඩා හිටපු අයට අපි ඉඩ දුන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල දැන් මාතරත් මේ වගේ ප්‍රධාන පාසලක එකක් අපිට අහු වුණා. එතන සිද්ධියක් වෙලා තියෙනවා. බලපුවම හොයලා බලපුවම අවුරුදු 15 30 අය ඉන්නවා. ඒ විතරක් නෙමේ විනය බලධාරියා. ඉතින් මේ ඔක්කොම අපි මේ පද්ධතිය දුවන්න ඕන නිලධාරීන් හරහානේ. එතකොට සමහර අවස්ථාවලදී මේගොල්ලෝ මෙය මට ගිහිල්ලා බෑනේ අමතිවරයා විදිහට බලන්න එකින් එක ගිහිල්ලා මේ ඉස්කෝලෙන් ඉස්කෝල ගිහිල්ලා චෙක් කරන්න බෑනේ. නමුත් මේක පොදුවේ 90%කට වැඩිය සාර්ථක වෙලා තියෙනවා. හැබැයි අපි දැන් තවදුරටත් අපි ඒ පිළිබඳව සොයා බලන්න මේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ එසේ නොවන අය සම්බන්ධයෙන් අපි ජාතික පාසල්වල නම් අපි තියන්නේ. ඉතින් පළාත් පාසල්වල අපිට මේවා සම්පූර්ණයෙන් අපිට එහෙම ක්‍රියාත්මක කරන්න බෑ. හේතුව මේ අපිට අධීක්ෂණය කිරීමේ බලය විතරයි තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් පළාත් දෙපාර්තමේන්තුවට ලේකම්වරයාට ඒ අදාළ අංශවලට දැනුවත් කරන්න පුළුවන් ගරු මන්තුමනි.
බොහොම ස්තුතියි. ප්‍රශංක දෙක ගරු දයාශ්‍රී ජයසේකර මන්තිතුමා.
මම අහනවා
අධිකරණ බන්ධනාගාර ප්‍රශංසකන අමාත්‍යමයින් ඇසීමට.
අයන්න එක 2018 7/23 වෙනි දිනට මරණ දඬුවම් ලබා දී මරණ දඬුවම් නියම වී ඇති සිරකරුවන් 376යි. ඒ මරණ දඬුවම් නියම වී අභියාචනා කර ඇති සිරකරුවන් 873යි. මුළු එකතුව 1249යි. අයන්න දෙක 2010 වර්ෂයේ සිට මේ දක්වා මරණ දඬුව ලැබ ජීවිතාන්ත සමාව ලැබ නිදහස් වූවන් නොමැත. අයන්න තුන මරණ දඬුවම විඳින සිරකරුවන් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තා ඉදිරිපත් නොකරන අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කිරීමෙන් පසු ඔවුන් සඳහා විශේෂ ජනාධිපති පොදු සමාව යටතේ හෝ අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කළ කමිටුවක් මගින් අදාළ කමිටුවේ නිර්දේශ මත ජීවිත සමාව ලබා දීම සිදු කරනු ඇත. ඉහත ආකාර මගින් හා අධිකරණ ක්‍රියාදාමය තුළින් ජීවිතාන්ත සිරදඬුවම් නියමව සිටින සිරගතවුවන් සඳහා පොදු සහන ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකව පවතින අතර ඒ සඳහා බන්ධනාගාර ආඥා පනතේ ව්‍යවස්ථාපිත රීති 40 වැනි වගන්තියට ප්‍රකාරව සිව්වස්, අටවස්, දොළොස්වස්, 20වස් වශයෙන් සමාලෝචන වාර්තා ගරු අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කිරීම සිදු කරගෙන යනු ලබයි. හතර අදාළ නොවේ. අයන්න පහ නැත. අයන්න 6 අදාළ නොවේ. අයන්න ආයන්න පැනනු නගී.
ගරු ගමතිවට සුතිවන්තෙනවා මේකට පිළිතුර ලබා දීම ගැන.
ඔබතුමින් අහන්න කැමති අධිකරණ අමාත්‍යමේ විදියට දැන් මේ මරණ දඬුවම අහෝසි කළ කාල සීමාව ඉඳලා මේ සිව්වස් අටවස් දොළොස්වස් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් තිබිලා ඔබතුමා ඔබතුමින් මතක ඇති සාමාන්‍යයෙන් ඒ එන සිව්වස් අටවස් සමාලෝචිත වාර්තා ඊළඟට ඒවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් වෙනවා ඊට පස්සේ නිශ්චිත සිරදඬුවමක් දක්වා පත් කරනවා ඊළඟට එයින් පස්සේ සමාව තමයි මේ ජනාධිපති සමාව සම්බන්ධව ඉදිරිපත් කරන්නේ එතකොට එන නිදහස් දිනේට වෙසක් පොහොය දිනේට වගේ ඒවල් වලට හැබැයි දැන් මේක අවුරුදු ගණනාවක් තිස්සේ මේක බුදු මේ කාලේ වුණේ නෙමෙයි මම මේ කියන්නේ දැන් මේ සිව්වස් අටවස් දොළොස්වස් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් නතර වෙලා තියෙන්නේ ඒක නිසා දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබපු අය අද ඒ අයට වෙන දෙයක් ගැන හිතාගන්න බෑ ඒගොල්ලෝ කියන්නේ එක්කෝ අපිව මරලා දාන්න එක්කෝ අපිව ඉල්ලන්න දෙකෙන් එකක් මම ඔබතුමීගෙන් අහනවා කරුණාකරලා නැවත ඒ සිව්වස් අටවස් දොළොස්වස් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක කරන්න ඔබතුමී වැඩපිළිවෙළ සකස් කරනවද නැද්ද කියලා
දැන් ඔබතුමා කියපු එකෙන් කොයි එක කරනවටද වඩාත් කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙතුමා කිව්වේ සෑහෙන කාලයකට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වයක් දැන් ඒ තත්ත්වය වෙනස් කළා මේ සිව්වස් අටවස් දොළොස්වස් විසිවස් මේ හැම සමාලෝචන මණ්ඩලයක්ම නැවත දැන් ක්‍රියාත්මක වෙමින් යන්නේ එක් දැන් පටන් අරගෙන කරගෙන යනවා
මේ මගෙන් අර ඇහුවට මොනවස්ද කියලා මට ඕනවස් එකක් කරන්න
පුළුවන් ප්‍රශ්න නැහැ නෑ සමාජ උචි කාලෙක ඉස්සෙල්ලා
හම්බුන අනිත් කාරණේ තමයි දැන් මත්ද්‍රව්‍ය වලට මරණ දඬුවම නියම වෙලා දැන් අධිකරණ ජනාධිපතිතුමා කිව්වා මේ එල්ලුම් ගහට නියම කරන්න අවශ්‍ය කරන එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන්න ඒ මත්ද්‍රව්‍ය නිසා මරණ දඬුවම නියම වෙච්ච කට්ටිය කී දෙනෙක් ඉන්නවද ඒවට අදාළ වෙන ෆයිල් ටික නැහැ කියලා චෝදනා තියෙනවා මම කැමතියි ඔබතුමකින් දැනගන්න ඇත්ත වශයෙන් ඒවට අදාළ ෆයිල්ස් නැද්ද නැත්නම් ඇයි මේ මත්ද්‍රව්‍ය වලට අදාළ වෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා හදනකොට ඇයි මේක තවත් ප්‍රමාද වෙන්නේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ මේ මේ මරණ දඬුවම ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වීම නතර කරන්නේ
ගරු ඇමතුමනි
නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව උත්තරයක් ගරු ජනාධිපතිතුමාටත් ලබා දුන්නා එතුමා මේ සම්බන්ධයෙන් කියලා සඳහනක් කළා තිබ්බා ෆයිල් හැංගිලා කියලා එහෙම කොහෙවත් ෆයිල් හැංගිච්ච එකක් නෙමෙයි මට දිනවකවානුව ඇතුව දැනට කියන්න බැහැ මේක මේ සඳහා ඇමති මණ්ඩලයේ සඳහනක් කරයන් පස්සේ ඒ සම්බන්ධයෙන් තියෙන සියලුම විස්තර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ගෙන්න ගත්තහම 48 දෙනෙක් තමයි මේ මරණ දඬුවම සම්බන්ධයෙන් එල්ලා මරන්න නිය මරණ දඬුවේ නියම කරන්න කටයුතු මේ තීරණය කළා තිබ්බේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ඒ 48 ෆයිල් අපි ගෙන්නගෙන සාමාන්‍ය ක්‍රමවේදය තමයි මේක අමාත්‍යාංශයේ සම්බන්ධ වෙන වැඩසටහනක් නෙමෙයි මේ ෆයිල් අපි නීතිපති දෙපාර්තමේන්තුවට අරිනවා ඒ 48න් 30ක් ඇපල් කරලා තියෙනවා එතකොට 18ක ලැයිස්තු විතරයි මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වේ තිබුණේ ඒනම් ලැයිස්තුවම අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරිලා තිබුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඒ වගේම එක්කෙනෙක් ඊට පස්සේ 18 අපිට තීරණය කරන්න බැහැ ඒකට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාද කියලා ඒ සියලුම නඩුව සම්බන්ධයෙන් තියෙන තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ ෆයිල් 18 සම්බන්ධයෙන්ම නිර්දේශය අපිට ලබා දිය යුතුයි දෙන්නෙක් සම්බන්ධයෙන් ලබා දීලා තිබුණේ අවසානයේ ඔක්තෝබර් මාසේ 12 වෙනිදා ඔක්තෝබර් මාසේ 22 වගේ තව එක්කෙනෙක් එවලා තිබුණා ඒක අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තිබුණේ 12 අර දෙන්න සම්බන්ධයෙන් කලින්ම ඇරලා තිබ්බා ලංකාවේ ඔව් ඊට පස්සේ දෙන්නෙක් ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා ගැරලා තිබුණේ දෙසැම්බර් මාසේ තව දෙන්නෙක් ගෙවලා තිබ්බා. පස් දෙනෙක් ගෙම ඇවලා තිබ්බා. හැබැයි මේ වෙනකොට 18 දෙනාගෙම ඒවලා තිබිච්ච වාර්තා අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තියෙනවා. කිසිම හේතුවක්
බොහොම ස්තුතියි ඇමතුමේ. ප්‍රශ්නාංක අතුරු ප්‍රශ්න දෙකයි ඔබතුමාට තියෙන. ඔබ ඔබතුමා අතුරු ප්‍රශ්න ඇතුළෙත් අතුරු ප්‍රශ්න ඇහුවා. තව එකක් අහන්න.
විපක්ෂ නායකතුමාට පැහැදිලි කර ගැනීමක් දෙනවා.
ඒ ෆයිල්ස් ටික ආපහු එව්වද? ඔබතුමිය කිව්වනේ අමතුමිය කිව්වා ෆයිල්ස් යවුවයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒක නිර්දේශ ආපහු ලැබිලා නැද්ද?
නිර්දේශ නීතිපද දෙපාර්තමේන්තුවේ නිර්දේශ එක්ක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තියෙන්නේ.
ජනාධිපතිවරයා ආපහු එවලා නැද්ද ඒක?
නැහැ.
බොහොම ස්තුතියි. බොහොම කරගාටුවේ ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්න අංක 3 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
මං අහන ගරු නියෝජක කතානායකතුමනි.
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ නැසීමට.
ගරු නියෝජක කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලනවා මේ ප්‍රශ්නෙට.
රයිට්. එතුමා ඉල්ල කියලා තියෙනවා සති දෙකක් කල් ඉල්ලනවා. ගරු මන්ත්‍රීතුමා, එතුමාට මේ අවස්ථාව දෙන්න. එතුමා ඇමතිවරයා හෙට සද්දයක් කලිලා තියෙනවා. ගරු චමේද විසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට ඉතාමත් කෙටියෙන් ප්‍රශ්න අහන්න කරුණා කළා. මොකද කියලා?
නියෝජකතානායකතුමනි, ඔබතුමාත් මේ ප්‍රශ්නේ ඔබතුමා දන්නවා. ඔබතුමාත් කතා කරලා බැරිම තැන මම මේක අමාත්‍යාංශයට ලියාපදිංචි සැපයලා යවුවා පිළිතුර. ගරු කතානායකතුමාට, ගරු නියෝජක කතානායකතුමාට, අමාත්‍යාංශ ලේකම්ට, ඒ වගේම ඇමතුමාට මේ ප්‍රශ්නේ මම උත්තරේ කියන්නේ පිළිතුරත් යවලා තියෙනවා. එතකොට මේ පිළිතුර මම යවලත් දැන් අමාත්‍යාංශය මාරු වෙන්නේ නැති, ඇමතුමා මාරු වෙන්නේ නැති, අමාත්‍යාංශ ලේකම් මාරු වෙන්නේ නැති. නමුත් මම යවපු පිළිතුර ලියාපදිංචි සැපයලේ. ඉතින් මේ මම පිළිතුරත් යවලා ඒ පිළිතුරත් කියා ගන්න බැරි තත්ත්වෙට මේ අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් මේ ඇමතුමා හරේ කණ්ඩායම පසු කරන කරු. මොකද මට සාධාරණයක් වෙන්න ඕනේ ගරු නියෝජක කතානායක ඔබතුමාටත්. දැන් ඔබතුමා නිරන්තරයෙන්ම මේ පිළිබඳව ප්‍රශ්නෙට උත්තරේ පිළිබඳව දෙන්න කියලා කියලා ගරු කතානායකතුමා. අනිත් එක මාධ්‍ය තුලත් මේ නිරන්තරයෙන් මේවා පළ වෙනවා. ඉතින් මොකද මේ මේ කොමිෂන් දානවා, ඒ කොමිෂන් වලත් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති සමන් ඔබතුමාගෙන් සාධාරණයක් ඉල්ලනවා. මොකද පිළිතුරත් යවලා
ගරු ඇමතුමා ඔබතුමා කරුණා කරලා කෙටි කාලයක් මේකට පිළිතුරු දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකට සති දෙකක් කල් ඉල්ලන්නේ වැඩි කාලයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම සති දෙක ඇතුළත පිළිතුරු ලබා දෙනවා.
හරි, බොහොම ස්තුතියි. ගරු නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා,
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා කිව්වා එතුමා ප්‍රශ්නෙත් ඇහුවා උත්තරෙත් හදලා ඇරියා කියලා. එතකොට මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් හදලා ඇරලා ඒ උත්තරයයි ප්‍රමාද කියලා මේ අහන්නේ.
ගරු ඇමතුමා,
මේ ක්‍රමයක් මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙනවද?
ගරු ඇමතුමා වගකීම බාරගත්ත සති දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම උත්තර දෙනවා කියලා. ගරු වෛද්‍ය නලින්ද ජයසිරි මන්ත්‍රීතුමා, ප්‍රශාංක 4 සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයක 2015 ආනයනය කළ ඖෂධ වර්ග සංඛ්‍යාව 1052යි. වැය වූ මුදල 13,013,962.13. 2016 ආනයනය කළ ඖෂධ වර්ග සංඛ්‍යාව 888යි. වියදම 17,017,560.38. 2017 ආනයනය කළ ඖෂධ වර්ග සංඛ්‍යාව 846යි. වැය වූ මුදල 1,014,974.59. මේක අඩු වෙලා තියෙන්නේ මොකද? ඒ වෙනකොට අපි ලංකාවේ නිෂ්පාදනය කරන්න ආරම්භ කරා සමහරක් ඖෂධ. ආදෙක වර්ෂයේ ආනයනය කළ ඖෂධවල වටිනාකම රුපියල් මිලියන වලින්. 2015 1,012,224.52. 2016 1,015,321.85. 2017 1,011,840.59. 3 වර්ෂය 2015 වටිනාකම 3,737.3,737.61. 2016 2,238.53. 2017 3,134.34. ආ එක ඒක ඇමුණුම තියෙන සියලුම ඖෂධ වර්ග සංඛ්‍යාව කියන්න ගියොත් දිගිරික එකක් තියෙනවා මම සම්පූර්ණ වටිනාකම කියන්නම් 2015 දී ඇත්තටම නිෂ්පාදනය කරපු ප්‍රමාණය නිෂ්පාදනය කර අපි මිලියන පෙති මිලියන 226.35ක් ඒකේ අපිට වටිනාකම මිලියන 253.88යි 2016 දී අපි නිෂ්පාදනය කරා මිලියන 2142.597ක් වටිනාකම මිලියන 2434.69යි 2017 දී අපි නිෂ්පාදනය කරේ මිලියන 1533.0068යි මොකද අපි දෙවැනි නිෂ්පාදනකාරය බිහි කරන්නට කොටසක් වැහුවා ඒක වටිනාකම මිලියන 3174.52 2018 දී ගිය අවුරුද්දට අපි වටිනාකම තියෙනවා මිලියන 4621.52ක වටිනාකම තියෙන ඖෂධ අපි නිෂ්පාදනය කරා ඊට පස්සේ A2 රජයේ රෝහල් සඳහා ලබා දුන් ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 2015 දී 1488.07යි 2016 දී 1901.26යි 2017 දී 2452.63යි විවෘත වෙළඳපොළ අලවිය සඳහා ලබා දුන් ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 2015 දී 565.81යි 2016 දී 533.43යි 2017 දී 690.39යි ඈ පැනනොනගි
ගරු එමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා දන්නවා මේ වකුගඩු රෝගේ අපේ රටේ බරපතල ප්‍රශ්නයක් ඒතර මේ වකුගඩු බද්ධ කරන ලද රෝගීන් සඳහා දෙන ඖෂධවල දැන් හිඟයක් තිබෙනවා මම හිතන දැන් මේක මාසෙකට වඩා වැඩි නුව රෝහලේ නතරලා ඉන්න රෝගීනුත් කීප දෙනෙකුත් එයාගේ ඥාතිනුත් මරත් කතා කරා ඒ නිසා මෙන්න මේ වකුගඩු බද්ධ කරන ලද රෝගීන්ගේ මේ ඖෂධ හිඟය කඩිනමින් විසඳීම සඳහා අමාත්‍යාංශය ගන්න පියවර මොනවද
වෙයි දැන් දවස් 52 මේ අර්බුදය තුල මතක තියාගන්න දවස් 12ක් 10ක් අපි අවුරුදු 4ක් මම අරගෙන ඒකේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට අපි සොෆ්ට්වෙයාර් එකක් හදලා හැම රෝහලකම කිසිම රෝහලක කිසිම පෙත්තක් කරලක් නැති වෙන්න අපි මේ ටික කරගෙන ආවා කිසිම හිඟයක් තිබුණේ නැහැ නමුත් දවස් 12ක් විතර යනකොට මට ආරංචි වුණා පිළිකා ඖෂධ නැති වෙනවා කියලා ඊට පස්සේ මම වහාම ඉල්ලීමක් කරා ඒ අනුව ජනාධිපතිතුමා ආවා අමාත්‍යාංශයට ඇවිල්ලා ඔක්කොම කැඳවලා මේක කරාම එතකොට ඒගොල්ලෝ කිව්වා මාස එකමාරක් යනකොට සෑහෙන ඖෂධ ප්‍රමාණයක් නැති වෙලා යයි මොකද එකම එල්සී එකක් ඕපන් කරන්නේ නැහැ ටෙන්ඩර් බෝඩ් එකක් රැස් වෙන්නේ නැහැ මොනවත්ක්වත් නැහැ ඒ සැරේ මම ආව මොකද කිව් කරේ කිසිම දෙයක් කෙරුණ නැහැ කිව්වා ඒ කාල පරිච්ඡේදයේ එතන මම එනකොට ඖෂධ 82ක් හිඟ වෙලා තව 200ක් හිඟ වෙමින් තිබුණා මම වැඩ බාරගත්ත දවසේම එදා දවල් එකට මම සම්පූර්ණ කට්ටියවම කැඳවලා මම වහාම සාකච්ඡා කරලා එදා ඒ කියන්නේ දෙසැම්බර් 24 වෙනකොට මම ගුවනින් ගෙන්නව ගත්ත පළවෙනි බෙහෙත් ඔගය පිළිකා ඖෂධ. මොකද ඔබතුමා දන්න වෛද්‍යවරයෙක් විදියට පිළිකා ඖෂධ නැවතුනොත් ආපහු මුළු ඇඟ පුරා මේක මේ පිළිකාව දුවනවා. එතකොට අපි මේ ආණ්ඩු හැදුවයි මෑයි කියලා මේ මිනිසුන්ගේ පවුලේ මිනිසුන්ට සතභාග වැඩක් නැහැ. එයා මැරෙනවා. ඉතින් ඒ නිසා 27 වෙනිදා නැවත දෙසැම්බර් මාසේ 27 වෙනිදා සෙකන්ඩ් කන්සයින්මන්ට් එක මම එයා ලිෆ්ට් කරගත්තා. ජනවාරි මාසේ පළවෙනිදා ඒ සමාගම් වලට කතා කරලා තුන්වෙනි කන්සයින්මන්ට් එකත් ගත්තා. දැන් මේ මාසේ මේ සතියේ තව එකක් ගෝණින් ගෙන්න ගන්නවා. ඒගොල්ලෝ ඇත්තරම මානසිකව කල්පනා කරලා ඒගොල්ලෝ ගෝණින් ගෙනල්ලා ඒක ගේන්න එකඟ වුණා. සල්ලි බලන්න නැතුව. මොකද මං කිව්වා මේ මිනිස්සු මැරෙනවා. ඔය වකුගඩු රෝගීන්ට වකුගඩු ඩයලිසිස් කළ වැඩක් නැහැ. ඔය බෙහෙත දුන්නේ නැත්නම් වැඩක් නැති වෙනවා. වකුගඩුව නැති වෙලා යනවා. දැන් මේ සියල්ල සිදු වුණේ මේකේ මෙතෙක් කිසිම දෙයක් වුණේ නැහැ. මට තව මාස 3ක් 4ක් යාවි මේ නොයෙකුත් හිඟ සියලුම හිඟ බෙහෙත් ටික නවත් මේව කළා පැරණි තත්වයට ගේන්න මේ තත්වය මේ ඇති වුණ තත්ත්ව නිසා.
ගරු මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් පිළිගත්තා වගේ මම හොයලා බැලුවට පස්සේ රාගම රෝහලේ සෝඩියම් වැල්පොරේට් නැහැ. ගම්පහ ගියාට පස්සේ හයිඩ්‍රොකෝඩිසෝන් නැහැ. රටේ රෝහල් බොහොමයක ඇන්ටි රේබීස් වැක්සීන් එක නැහැ. ඒක තමයි ඇන්ටි රේබීස් වැක්සීන් එක නැහැ. ඉතින් දැන් දින 52 ඇතුලේ ඒ අලකලංචිය කරන්න හිටපු සෞඛ්‍ය අමාත්‍ය කවුද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දායක වුණා. සෞඛ්‍ය අමාත්‍යකම දුන්නා චමල් රාජපක්ෂ මහත්මයාට. එතකොට දැන් මේ සෞඛ්‍ය අමාත්‍ය අංශයේ ක්‍රියාවලිය ඒ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අඩපණ වුණාද මේ අත්‍යවශ්‍ය ඖෂධ ටිකක්වත් ගේන්න බැරි විදියට? ඒ කියන්නේ සමහර ලාවට තිබුණා කැබිනට් ඇමතිකෙන් නැති කාලෙකුත් තියෙනවා. හැබැයි මේ දින 52 ඇතුළත සම්පූර්ණ අපිට චෝදනාව දාන්න පුළුවන්. දැන් මේ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ දෙන්න පුළුවන්, කෙඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එක වෙන්න පුළුවන්, ඇන්ටි රේබීස් වෙන්න පුළුවන්.
ගරු ඇමතිතුමා,
ඒක තමයි ඇත්ත කතාව. ඇවිල්ලා ඕනනම් නැහැයි කියලා කියන්න පුළුවන් නම් ජනාධිපතිතුමා දන්න ඔක්කොම තත්ත්වය. කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු විජිත හේරත් මහත්මයා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු වාසුදේව නායක මහත්මයා. ගරු වාසුදේව නානාකාර මහත්මයා.
එම දින 52 ආණ්ඩුව වෙනස් වීම තුළ ඔබතුමාගේ අමාත්‍යාංශයේ කල යුතුව තිබූ නොකරන ලද කාර්යයන් මොනවායි කියලා ලයිස්ටුවක් දෙන්න පුළුවන්?
පුළුවන්.
අරුණාකරලා ඔබතුමා එක මේ
සභාවට ලබා දෙන්න. මම ජෙනරාල් වරයාටම තේන්නම් කියන්නම් දෙන්නේගේ ලයිස්ටුව.
මොකද ඒ කල යුතුව තිබුණ නොකල දේවල්.
හරි. බොහොම
ස්තුතියි. අරුණාකරලා අපිට කරන්නට දෙයක් නැහැ. ඩිරෙක්ෂන් එකක් නැහැ. බැංකුවලින් එකම එල්සි එකක්වත් ඕපන් කළා නැහැ. ඒකින්ද බැංකුවල එකම බෙහෙත් කරලක් ගේන්න බැරි වුණා SPC එකට. කිසිම ආනයනය කිරීමක් නැහැ. තියුණ බෙහෙත් ටික දුන්නා අනිත් ඒවා. දැන් වහම මම බැලුවා ස්ටෙන්ට් කොහමද? ස්ටෙන්ට් ඇබයි මාසේ කාමාරකට තියුණා. එතකොට අක්ෂිකාච මාස 6කට තියුණා ස්ටොක්ස්. ඒකින්ද බේරුණා ඒවා.
බොහොම ස්තුතියි.
ස්ටෙන්ට් උනත් අපි වහම ගෙන්නුවේ නැත්තම් ස්ටෙන්ට් උත් ඉවර වෙනවා. තව ටික දවසක්.
ප්‍රශ්නාංක 5 බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 5 ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා.
මම ආනෝ කරු
කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලයෙන්ම අවතැන්නෝ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමපකාර සංවාද නමත්තුමාගේ නැසීමට
මම ඇහුව ගරු කතානායකතු නියෝජ්‍ය කතානායකතුමනි, විජිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ දැන් අපේ අමාත්‍යාංශයේ ඇතුළු බොහෝ අමාත්‍යාංශවල මේ උපදේශක කාරක සභාව රැස් කරගන්න බැරි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ කතානායකතුමත් එක්ක කතා කරලා ඉක්මනට මේ පක්ෂවලින් නම් ටික ගෙන්න ගන්න. දැන් අපි හෙට දාගෙන තිබුණ අපේ උපදේශක කාරක සභාව පළවෙනි. නමුත් අපිට කරගන්න විදියක් නැහැ. තාම නම් කළා නැහැ මේ තේරීම් කාරක සභාවේ. ඒ නිසා ඔබතුමත් කතානායකතුමත් ඉක්මනට මේ උපදේශක කාරක සභාව ප්‍රකාශයටපත් කරොත් අපිට අමාත්‍යාංශවල උපදේශක කාරක සභාව රැස් කරන්න පුළුවන්.
හොඳයි, බොහොම ස්තුතියි මන්තුමා. ඔබතුමාගේ උත්තරේ
ප්‍රශ්නය A1 නැත A2 නැත A3 නැත A1 එයට කොටස් දෙකයි. මහා භාණ්ඩාගාරයේ 97% සහ සමපකාර තොගවිල සංස්ථාව 3% 2 එම සමාගමේ ආරම්භයේ සිට 2015/1/10 දක්වා කාලය තුල මහා භාණ්ඩාගාරයේ ලේකම් නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් ලෙස කටයුතු කළ නිලධාරීන්ගේ ලේඛනයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මම ඒක සභාගත කරන්නම් ඔබතුමාට. ඕනනම් දැන් මේ දැන් අවශ්‍ය නම් මට පිටපත මෙහෙම එවන්න පුළුවන්. අදාළ නොවේ. ඊට අමතරව 2015/1/10 සිට මේ කතා කරන අද දිනේ දක්වත් ඔබතුමා ප්‍රශ්න අහ තිබුණත් මම මේ සභාවේ ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයෙක් විදියට මේ ප්‍රශ්න අහන අයට සාධාරණය කරන්න ඕන කියලා කල්පනා කරන නිසා ප්‍රශ්න නැති වුණත් ඒකට අදාළ තොරතුරු ටිකත් මම අරගෙන ආවා. ඔබතුමාට ඒ තොරතුරු අවශ්‍ය නම් ඒ තොරතුරුත් ලබා දෙන්න පුළුවන්.
නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා සඳහන් කරන විදිහට සතොස ආයතනයේ කිසි දවසක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ඉඳලා නැහැ. පිළිතුර සෑහීමටපත් වෙනවා. ඒකම ඔබතුමාෙන් අහන්න කැමති මේ සතුසට අදාළවම අද රටේ කිරිපිටි හිඟයක් ඇති වෙලා තියෙනවා. කිරිපිටි ආනයනික කිරිපිටි මත බදු වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලලා තියෙනවා. ඔබතුමාලගේ පැත්තෙන් තවම ඒ ගැන පිළිතුරක් ලබා දීලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රටේ කිරිපිටි හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඒ නිසා දේශීය කිරිපිටි නිෂ්පාදනයේ තියෙන බදු අඩු කරලා හෝ මේ කිරිපිටි හිඟයට පිළිතුරක් ලබා දෙන්න ඔබ අමාත්‍යංශය මගින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවද?
ගරු කතානායකතුමනි, එතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. පළවෙනි කාරණාව කිරිපිටි සමාගම් දිගින් දිගටම අපේ මේ ඉල්ලීම කළා තියෙනවා. ඒ වගේම එක්තරා සමාගමක එක්තරා බලධාරියෙක්, ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක් අපේ විෂය භාර ඇමතිවරයටත් නිතර දුරකථනයෙන් කතා කරලා මේ ඉල්ලීම කළා තියෙනවා. නමුත් අපි මේ මොහොත වෙනකන් ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ලබන සතියේ අපේ ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස් වුණාම මේ සම්බන්ධයෙන් ගැඹුරු තීන්දුවක් ගන්නවා. ඒ ගැඹුරු තීන්දුව ගන්නකන් කිරිපිටි සමාගම් කියන විදියට නටන්න අපේ අමාත්‍යාංශයත් පාරිභෝග අධිකාරියත් සූදානම් නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි, මේ වෙනකොට පාරිභෝග අධිකාරියට මගේ අමාත්‍යාංශයට තියෙන පාරිභෝග අධිකාරියට පැමිණ ලැබිලා තියෙනවා. සමහර කිරිපිටි සමාගම් ලංකාවට ගෙන්නන කිරිපිටි නාමයෙන් ගෙන්නන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරිපිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට නව සීලන්තයෙන්ම පමණයි කියලා කියන නව සීලන්තේ ගෙන්නන සමහර කිරිපිටි නව සීලන්ත දැන් අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් කිරියරෙන්නේ පැටව හම්බුණු වැස්සියන්ටනේ. හැබැයි එහෙම නෙමෙයි. මේ මොහොතේ උපදින වස්සෝ වැස්සියෝ සිට මේ මොහොතේ මිය යන වයසක වස්සෝ වැස්සියෝ දක්වා නව සීලන්තේ ඉන්න සියලු වස්සෝ වැස්සියන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. ඒ අනුව ලැක්ටෝස් සහ ඌරු තෙලුත්, ඒ වගේම ලැක්ටෝස් සහ පාම් ඔයිලුත් කවලම් කරලා හදලා එවන කුඩු වර්ගයක් අපි කිරිපිටි නමින් බොන්නේ කියලා අපිට යම් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණ වාර්තාවක් ලැබිලා තියෙනවා 1991. මේ ගරු සභාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය වශයෙන් හිටපු රේණුකා හේරත් මැතිනි නිකුත් කරපු ගැසට් නිවේදනයක තියෙනවා කිරිපිටි කියන්නේ එක්කෝ එළදෙනුන්ගේ එක්කෝ එළදෙනුන්ගෙන් නැත්නම් මීදෙනුන්ගෙන් ලබාගත්ත ශීරයකින් ලබා ගන්න දේ වෙන්න ඕන. හැබැයි දැන් මේක ඔප්පු වුණොත් බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් ගැටලුවක් තියෙනවා. අපේ පාරිභෝගික අධිකාරිය මුදල් ගෙවලා මේ පිළිබඳව පරීක්ෂණය කරන්න එක්තරා පෞද්ගලික ආයතනයකට බාර දුන්නා. කිරිපිටි සාම්පල් අරගෙන ඒ කිරිපිටි සාම්පල් පරීක්ෂා කරන්න බාර දුන්නා. බාර දුන්නම ඒ ආයතනය මුදලුත් බාරගත්ත, පරීක්ෂා කරන්නත් බාරගත්තා. බාර අරගෙන සති දෙක තුනක් යනකොට ඒගොල්ලෝ පරීක්ෂා කරන්න බෑ කියලා කිව්වා. දැන් අපිට සාධාරණ සැකයක් ඇතිලා තියෙනවා. සමහර කිරිපිටි සමාගම් අර පරීක්ෂණ කරන ආයතනට අල්ලසක් දීලා මේ පරීක්ෂණ යටපත් කරාද කියලා. මගේ පාරිභෝගික අධිකාරිය නිලධාරීන් මට පෞද්ගලිකවම හමුවෙලා කිව්වා මුලින්ම බාරගත්තා, සල්ලිත් බාරගත්තා, පරීක්ෂණෙත් කරන්නම් කිව්වා, පස්සේ මග ඇරලා ගියා කියලා. ඒ නිසා දැන් අපි හදනවා විදේශයෙන් මේ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ නිසා මේ අර සිගරට් කම්පැනි නැටුවා වගේ සිගරට් කම්පැනි නටද්දී රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තා. දුම්කොළ සමාගම් නටද්දී ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම මේ කිරිපිටි සමාගම් සම්බන්ධයෙන්ුත් අපේ අවධානය යොමු කළා තියෙනවා. අපි පරීක්ෂණ කරගෙන යනවා. අපිට ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි කිරිපිටි නමින් වෙන දේවල් දීලා තිබුණොත් ඒ ගැනත් බලා ගන්න පුළුවන් වෙයි.
දැන් මගේ උත්තරේ හම්බුනේ.
අතුරු ප්‍රශ්නයක් අහන්න විදේහරත් මන්ත්‍රීතුමාට තමයි
ඉති තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න දෙක
ඉවර කරලා ප්‍රශ්නයෙන් පස්සේ අර අතුරු ප්‍රශ්නයෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්නම්.
මේ දෙකෙන් පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇහුවේ දානායනික සමාගම් කිරිපිටි බදු වැඩි කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. මෙතුමල්ලා තාම වැඩි කළා නැහැ. මම ඇහුවේ ඒකත් එක්ක රටේ කිරිපිටි අර්බුදයක් ඇති වෙලා තියෙනවා. කිරිපිටි හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම අහපු ප්‍රශ්නය දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගෙන් අඩු අය කරන ඒ නිෂ්පාදන බද්ද අඩු කරලා හෝ මේ කිරිපිටි හිඟයට උත්තරයක් සපයනවාද කියන එක. ඒකට පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණේ නැහැ. ඒ නිසා ඒකට පිළිතුරක් ලබා දෙන්න ඔබතුමා නව සීලන්තයේ වස්සෝන්ගේ කිරි ගැන කියපෙක් ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කිරිපිටි වල තියෙන උරුතෙල් ගැන කියපෙකත් ස්තුතිවන්ත වෙනවා. හැබැයි නිශ්චිත ප්‍රශ්නට උත්තරේ ලැබුණේ නැහැ.
දැන් ඔබතුමා තාම ඉන්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේද?
පළවෙනි ප්‍රශ්නේ.
ඔබතුමා කෙටියෙන් එනම් උත්තරයක් දෙන්න දැන්.
නියෝජක කතානායකතුමනි, මම ඒකට පිළිතුරක් දුන්නා. ලබන සතියේ නිශ්චිත පිළිතුර ඉස්සෙල්ලා මේක දීලා තමයි මම ඔබතුමාට අර අනිත් කාරණා කිව්වේ. ලබන සතියේ ජීවන වියදම් කමිටුව රැස් වුණාම මේ පිළිබඳව ගැඹුරෙන් සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා කියන
කාරණේ මම ඔබතුමාට නිශ්චිතව කිව්වා. හරි, බොහොම ස්තුතියි. දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගේ.
යක් දෙනවා මේ ගැඹුරින් කල්පනා කරන්න. ඒ ගැඹුරින් කල්පනා කරනකොට
මට නෙවෙයි,
පහුගිය අවුරුද්දේ සතුස ආයතනයෙන් ගෙනාපු අර පිටිවල කුඩු තොගයක් අහු වුණා. ඒ කුඩු තොගය පිළිබඳ පරීක්ෂණයක් සිද්ධ වුණා. නමුත් ඒ පරීක්ෂණේ යට ගිහිල්ලා තියෙනවා. අද මදුස්සත් අල්ලලා තියෙනවා. දෙහි මදුස්ස අල්ලනකොටත් පහුගිය කාලේ සාකච්ඡා වුණා මේ මන්ත්‍රීවරු සහ ඇමතිවරුත් මදුස්ස එක්ක සම්බන්ධයි කියලා. ඉතින් ඒකත් එක්ක මේ සතුසෙන් අල්ලගත්ත පිටිතෝගේ තිබිච්ච කුඩු පිළිබඳ පරීක්ෂණේ දැන් මොකද්ද තත්ත්වේ? ඒකේ චූදිතයන්ට දඬුවම් දුන්නද? මදුස්ස සම්බන්ධයෙන් ඒ කවුද හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද?
මදුස්ගේ ගමමා කඳුර වුණාට මේ අපේ දිස්ත්‍රික්කේ වුණාට ඔය මදුස් කියන මනුස්සය එක කතා කරන්න තියා ඒ මනුස්සයව ජීවිත දැකලත් නැහැ. ඒ නිසා මම නම් එයත් එක්ක ගනුදෙනු කළා නැහැ. එයත් එක්ක ගනුදෙනු කරපු අය හොයාගන්න එක වෙනම කාරණයක්. මම හිතන්නේ ඩලසලහප් පෙරුම ඇමතුමා අද අපේ පැත්තේ මන්ත්‍රීවරු 3 දෙනා, ඒ පැත්තේ ඉන්නේ මන්ත්‍රීවරු 5 දෙනායි. ඒ නිසා මම සම්බන්ධ වෙන මට ගම මා කඳුර වුණාට අපේ නම් ගනුදෙනුවක් නැහැ.
ප්‍රශ්නෙට උත්තර දෙන්නා හොඳයි කරු ඇමතුමා.
නෑ මොකද මේ නෑ ප්‍රශ්නෙ ඇහුවේ ඕකනේ. ඒ වගේම ගරු කතානායකතුමනි පොඩ ඉන්න
ඕඩර් ප්ලීස් මොකද පුතේ පොයින්ට් ඔෆ් ඕඩර්
ඕඩර් නියෝජක කතානායකතුමනි, මෙතුමා දැන් බරපතල ප්‍රකාශයක් කරා. දැන් මේ කිරිපිටි වල ඌරු තෙල් තියෙනවා කියලා.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් ගන්නේ මන්ත්‍රීතුමා.
නෑ එතකොට
ඔබතුමා උත්තර දෙන්න. උත්තර දෙන්න.
මේ ගරු කතානායකතුමනි ඊළඟට මේ
උත්තර දෙන්න.
ඔව්. ගරු කතානායකතුමනි මෙතුමා ආපු ඊලංකාරණේ අර සතොස ඔය සිද්ධිය වෙනකොට මම නියෝජ්‍ය අමාත්‍යවරයා නෙවෙයි. නමුත් මම ඒ පිළිබඳව සමීපව පරීක්ෂා කරමින් යනවා ගරු මන්ත්‍රීතුමා. ඒ පිළිබඳව දැන් අධිකරණ ක්‍රියාමාර්ගයට එළඹලා තියෙනවා. අපි උසාවියේ තීන්දුව වෙනකන් ඉමු. මොකද අධිකරණ ක්‍රියාමාර්ගයක තියෙද්දී අපි අභ්‍යන්තර පරීක්ෂණයක කාර්යයක් නැහැ. අපි සම්පූර්ණ පරීක්ෂණය කළා. අපි අධිකරණයට අපේ සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ තීන්දුව සතොස අයත් වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ තීන්දුව විදියට අපි පිළිගන්නවා. ඒ වගේම මේ අපි මම සඳහන් කරේ පැමිණිලි ලැබිලා තියෙනවා ඌරු තෙල් මිශ්‍රයි කියලා. පැමිණිලි ලැබිලා තියෙනවා මිසක්ක ඒක අමාත්‍යාංශයේ ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් පටන් අරන් තියෙනවා.
මරිකාර මන්තුමා ඔබතුමා අවස්ථාව දෙන්නම්. මේ අපේ විරක්කොඩි මන්තුමා කලින් ප්‍රශ්නයක් ඇහුවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ
අවසාන ප්‍රශ්නය කරන්න
කලින් නියෝජ්‍ය ඇමතුමා රටටම බලපාන වැදගත් ප්‍රකාශයක් කරා. අපි මහජනතාවගේ නියෝජිතව හැටියට විශාල බයක් ඇති වෙනවා අපි තුල. මේ රටේ අපි දරුවන්ට ලදරුවන්ට පානයට දෙන්නේ ඌරු තෙල්ද කියලා. එතුමා විපක්ෂයට මේ ප්‍රශ්නය විසඳන්න මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ යෝජනා කරේ. අපිට තව මාස 10ක් යනකොට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි. ඔබතුමා මේ රජෙන් කවදාද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එකත් පැහැදිලි කරලා දෙන්න කියලා මං ඉල්ලනවා.
ඒකම ගරු මරිකා මන්තුමාගේ ප්‍රශ්නෙත් ඔබතුමාට අහන්න. එතකොට ඒක දෙකටම උත්තර දෙන්න.
විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා දැන් මෙතුමාගේ ප්‍රකාශය හරහා මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජාතිකයන්ට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා, සැකයක් මතුවෙනවා. දැන් මේ කිරිපිටි පිටරට ආනයනික සමාගම් වලින් ගේන එකේ ඌරු තෙල්ද තියෙන්නේ කියලා. එතකොට මේ මුස්ලිම් ජාතිකයන්ට මේක පාවිච්චිය පිළිබඳව අනතුරු ඇඟීමක් වෙනවා. ඉතින් මේක සැහැල්ලු ප්‍රකාශයක් නෙවෙයි. පැමිණිලි ලැබුණා කියලා ඉවරලා මග අරින්න බෑ. මේක මේ හරි උත්තරයක් දෙන්න ඕන නිශ්චිතව මොන සමාගමෙන්ද කියලා. නැත්තම් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා.
බොහොම ස්තුතියි ගරු බුද්ධික පතිරණ ඇමතුමා. ඔබතුමා බොහොම වාග්මේයීතු මේකට උත්තරයක් දෙන්න.
ගරු කතානායකතුමනි, මට ඕන උනේත් මේ සභාව තුළ මේ ප්‍රශ්නේ මෙහෙම ඇදගන්න තමයි. ඉතින් ඕන තැනට පත් වෙලා තියෙනවා. දැන් මෙච්චරයි. ගරු කතානායකතුමනි, අපි පාරිභෝගික අධිකාරිය විදියට සාම්පල් අරගෙන ඒ සාම්පල් මොනවද කියලා කියන්නේ නැතුව තමයි මේ පරීක්ෂණය දුන්නේ. දැන් මේ පරීක්ෂණය කරන්න බැරුව මග ඇරලා තියෙනවා. ඒ නිසා අපේ පාරිභෝගික අධිකාරිය දැන් විදේශ සහාය අරගෙන මේ පරීක්ෂණය කරන්න යන්නේ. ඇත්තටම මරික්කාර මන්ත්‍රීතුමා කියපු විදියට මේ රටේ ජනතාවට සාධාරණ බයක් ඇතිවෙන්න ඕන සහ ඇතිවෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද වයඹ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු වාර්තාව ටිකක් පරණයි. ඒ නිසා තමයි අපිට මේ වාර්තාව උඩ සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න බැරි. නමුත් දැන් අපි බලන්නේ වෙනත් රටකින් හරි මේ පරීක්ෂණය කරන්න. මොකද ලංකාවේ අර මග අරපු හින්දා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමුන්ගේ විශ්‍රාමයෙන් පස්සේ මේ සමාගම්වල රුපියල් මිලියන 2-3 පැකේජස් වලට අන්තිමට රස්සාවට ගිහිල්ලා තියෙනවා. ඒක නිසාම සෞඛ්‍ය අමාත්‍යංශ
ඒක ඔබතුමා විනාඩියක් මට දෙන්න.
ඉතින් ඒක නිසා තමයි කේලිය රමුක්කල්ල මන්ත්‍රීතුමා දැන් අපි ආපෞසරයක් මේ පරීක්ෂණේ පාරිභෝග අධිකාරිය මුදල් ගෙවලා අපිට ඒක කරන්න බෑ කියපුවාම ඒ කියන්නේ පාරිභෝග අධිකාරිය දුන්නා පෞද්ගලික සමාගමකට. පෞද්ගලික සමාගම මුලින් බාරගත්ත සල්ලි ගෙවලා. ඒක තමයි. ඉන්නකෝ මං කියලා ඉවරනකම්. පාරිභෝග අධිකාරිය සල්ලි ගෙවලා පරීක්ෂණය කරන්න කියලා බාර දෙනවා. සමාගමක් බාර ගන්නවා. ඒගොල්ලෝ ටික දවසකින් කියනවා අපිට කරන්න බෑ කියලා. දැන් ඒ නිසා තමයි දැන් ආපහු සැරයක් ගිය සතියේ පාරිභෝග අධිකාරිය නිලධාරීන් මාව හම්බුණා. ඒ අය හෙට හවස නැවතත් ලියකියවිලි අරගෙන මාව හම්බ වෙනවා. ඉන්පස්සේ අපි තවත් පරීක්ෂණ කරන්න පුළුවන් ලංකාවේ නැතත් මොකද්ද මග අරින්න දේශපාලඥවත් නිලධාරී මට්ටම නෙවෙයි මේ පරීක්ෂණ කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව තියෙන ආයතන. ඒකයි ප්‍රශ්නේ. දෙන්නම් ඔබතුමාට සම්පූර්ණ විස්තර ටික දෙන්නම්
අපිට. ගරු නිලධාරී මට්ටම දැන් ඔබතුමා මේ කරපු ප්‍රකාශය පිළිබඳව පැහැදිලි පිළිතුරක් පුළුවන් තරම් ඉක්මනට මේ සභාවට ගෙනත් දෙන්න. ගරු නාමල් රාජපක්ෂ මහතුමා.
ගරු නියෝජ්‍ය මහතුමා, දැන් ඔබතුමාගේ ප්‍රකාශය මත අපිට හැඟෙන කාරණය තමයි මේක පිටිපස්සේ යම්කිසි දෙයක් තියෙනවා. ඉතින් එහෙම ඔබතුමා ඒ කාරණේ පිළිගන්නවා නම් මේ කිරි පානය කිරීම කිරිපිටි පානය කිරීම පිළිබඳව දැවැන්ත අර්බුදයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. එහෙමනම් ඒ වාර්තාව එනකන් යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔබතුමා වක්‍ය යුතු ප්‍රකාශයක් මේ ගරු සභාවට සහ රටට කියන්න ඕනේ. මොකද මේක දැවැන්ත ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මොකද මේක දැන් ගරු නියෝජ්‍ය කතානායක ගරු නියෝජ්‍ය අමතිවරයාම ගරු කතානායකතුමනි කියනවා නම් මේක පිළිබඳ අපිට නිශ්චිතව නිගමනයකට එන්න බෑ කියලා. ඒ කියන්නේ මේකේ තීන්දුව එනකන් පරීක්ෂණ එනකන් ඔබතුමා යම්කිසි ප්‍රකාශයක් කරන්න එක්ක මේක බොන්න එපා. එක්ක මේක ඉක්මන් කරන්න ඕනේ. එක්ක එතකන් තහනම් නියෝගයක් ගන්න ඕනේ. මොකද මේක මේ ගැලවෙන්න පුළුවන් ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
මම පිළිගන්නවා. ගරු විමල් විරංශ මහතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කිරිපිටි පිළිබඳ මේ ඇති වී තිබෙන චෝදනාත්මක කරුණු පිළිබඳව මේ සභාව තුළ යම් කිසි දැනුවත් කිරීමක් කරාට මම එතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. මේ රටේ විද්‍යුතුන් කණ්ඩායමක් ඔය කිරිපිටි සමාගම්වල සාම්පල් අරගෙන බ්‍රිතාන්‍යයේ පර්යේෂණාගාරයක ඒ පිළිබඳ පර්යේෂණ කරලා රටට අනාවරණය කළා මේ තුමා කියන කාරණය මේ ඔය කියන කිරිපිටි සමාගම් වල තියෙනවා කියලා කිරිපිටි වල තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සමාගම් ඒ විද්වතුන්ට විරුද්ධව අධිකරණයට ගියා. ඒ අය අධිකරණය හැමෝම මම දන්න තරමින් තවමත් ඒ නඩුව විභාගයට ලක් වෙනවා. ඒ බ්‍රිතාන්‍ය විශේෂඥ වාර්තාව ඒ විද්වතුන් විසින් අධිකරණය හැමෝට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපිට බැලූ බැල්මට කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යතුමා කරන ප්‍රකාශයේ පදනම් විරහිතයි කියලා ඕනනම් සමච්චල් කරන්න පුළුවන්. නමුත් මීට අදාළ ඉතිහාස ක්‍රියාවලියක් තිබෙනවා. ඒ නිසා මම එතුමගෙන් ඉල්ලා හිටනවා ඔබතුමා මේ ප්‍රශ්නේ බැරෑරුම අරන් තියෙනවා. මේ රටේ ඔය කිරිපිටි සමාගම් වලට පහුගිය අවුරුදු 3 ඇතුලේ අවුරුද්දකට මිලියන 200කට වඩා බදු සහන දීලා තියෙනවා. රටට අයිති බදු අහිමි කරගෙන තියෙනවා. ඉතින් එහෙම බදු සහන දීලා ගේන කිරිපිටි වලින් බොන්න වෙන්නේ ඌරුතෙල් නම් ඒක මේ රටේ පොදු ජනතාවගේ ජීවන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නෙවෙයි එතෙන් ලැබෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ඔය පරිශ්‍රණය හරියට කරගෙන යන්න ඒක හරියට කරනවා නම් අපි ඔබතුමාට දී හැකි සෑම සහයෝගයක්
දෙනවා. හරි, බොහොම ස්තුතියි. මීට වඩා මේ ප්‍රශ්නය ගැන සමා වෙන්න. මීට වඩා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න මට දෙන්න බෑ. බොහොම කරගාටුයි. ඔබතුමා ගරු ඇමතිතුමා, ඔබතුමා කරුණාකරලා පැහැදිලිව ප්‍රකාශයක් කරන්න පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් මීට වඩා ප්‍රශ්න වෙන්න මට කතා කරන්න බෑ. මට මීට වඩා අවස්ථාව දෙන්න බෑ. ගරු මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නෙට දිගින් දිගට විවාදයකට යන්න පුළුවන් කමක් නැහැ. හොඳයි සොයිසා, අපේ ඇමතුම හිටපු ඇමතුමා වේදමණි සොයිසා ඇමතුමා, මේ අවසාන ප්‍රශ්නේ ඔබතුමා.
ඔව්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිටපු ඇමතිවරයා හැටියට හිටපු ඇමතිවරයා හැට මම දන්නවා මේ කිරිපිටිවල කිරි නැත පිටි පමණයි ඌරු තෙල් හරක් තෙල් එහෙම නැත්නම් සත්ව මේදය ශාක මේදය මෙලමයින් සහ බෙකරල් 200ක විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුයි කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ සමාගම්වල. නමුත් ඕනම් කියන්නම් පොන්ටරා සමාගම, තේරෙනවද? මේ සමාගම් වලින් ආනයනේ මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මට ඔබතුමාට කතාවක් කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ගරු ඇමතුමා
මේ වස දෙන්නේ
හරි
වස ඒක නිසා මේ කතාව ඇත්ත
හරි බොහොම ස්තුතියි ගරු ඇමතුමා ඔබතුමා කරුණා කරලා මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන්න
ගරු කතානායකතුමනි
මට කාලය දෙන්න බෑ
ගරු කතානායකතුමනි මට මේක දැන් මේ කවුරුත් කතා කරන්නේ මට මේක
අවසාන කාරණේ ඔබතුමා පැහැදිලි කරන්න
ඔව් ගරු කතානායකතුමනි
බොද්දේක බදිරණ ඇමතුමා උත්තර දෙන්න
ඔව් පඩේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ සභාව පොඩක් අහුම්කම් දෙන්න මම මේ කතා මම කතා කරන්නේ මේ විෂය බාර ඇමතුමා පාර්ලිමේන්තුවේ නැ නියෝජ්‍ය ඇමතිවරයා විදියට කතා කරන හැම වචනයක් ගානේ වගකීමේ පළවෙනි කාරණේ ගරු කතානායකතුමනි මේක ඔබතුමාටත් මේ සභාවේ විතරක් නෙවෙයි මේ එළියේ ඉන්න ලක්ෂ ගානකට අදාළ කාරණා. ඒ නිසා මට මේක විනාඩියකින් දෙකකින් බොහොම කෙටියෙන්
ගරු ඇමතුමා ඔබතුමාට මට පෑ ගන්න මේ කතා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. කරුණාකරලා මට තියාගන්න. මේ ප්‍රශ්නේදී ඔබතුමා අද කියපු කාරණෙත් එක්ක මේ දිගින් දිගට සාකච්ඡා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා හෙට හරි මේකේ පැහැදිලි ප්‍රකාශ කරන්න.
මේ කියන්නේ හදන්නේ. පොඩ දෙන්න මට. මට දෙන්න සාධාරණ. විනාඩි
පොඩ දෙන්න. ඒ නිසා තමයි මේ ප්‍රශ්න අවස්ථාව කරන අවස්ථාවේදී මම අවස්ථාව දුන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මෙලමයින් ප්‍රශ්නයක් ඇති වුණා. මෙලමයින් ප්‍රශ්න ඇති වුණු වෙලාවේදී කිරිපැටි සමාගම් ඉතා නරක විදියට හිතුවක්කාර විදියට කටයුතු කරා. සමහර වෙලාවට නව ශ්‍රීලන්තේ රාජතාන්ත්‍රික පවා ඒ කාරණයට මැදිහත් වුණා. ඒ වගේම අර විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු විදියට මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි සම්බන්ධයෙන් නෙවෙයි ලංකාවට ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් අංක 1 අංක 2 ඉතා පැහැදිලිව මාධ්‍යවල මේ ගැන පළවෙන්නේ නැහැ දැන්නේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා ඒක තමයි දෙවනි කාරණේ අංක 3 ඉතා පැහැදිලිව මේ පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලය කරපු වාර්තාවක් තියෙනවා ඒ වගේම විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු විදිහට බ්‍රිතාන්‍ය කරපු වාර්තාවක් තියෙනවා ප්‍රශ්න තියෙන්නේ අපේ පාරිභෝගික අධිකාරියට තුන්වෙනි පාර්ශවයක් ගෙනත් දෙන වාර්තාව පැමිණිල්ලක් විදිහට බාර ගන්න පුළුවන් ඒ නිසා තමයි මම මේ සභාවේදී කිව්වේ පැමිණිලි තියෙනවා කියලා ඒ නිසා තමයි අපිම වගේ කිව්තු ආයතනයක් විදිහට පාරිභෝගික අධිකාරිය දුන්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්න සාම්පල් දීලා සල්ලි අරගෙන කරන එක කරෑරිය ඒ නිසා තමයි අපිට සැකයක් තියෙන්නේ කිරිපිටි සමාගම් මේගොල්ලන්ට අල්ලස් දුන්නද කියලා. ඒ වගේම දැන් අර බ්‍රිතාන්‍ය සමාගම දුන්නු වාර්තාව යම්කිසි මට්ටමකින් බැලූ බැල්මට සාධාරණ වාර්තාවක් වගේ පේන නිසා තුන්වෙනි පාර්ශ්වයක වාර්තාව පිළිගන්න බැරි නිසායි දැන් මම පාරිභෝගික අධිකාරී නිලධාරීන් ගිය සතිය ගෙන්නලා මගේ කාර්යාලයට මම කිව්වා සියලු ලියකියවිලි හදාගෙන එන්න 91 ගැසට් එකේ කොපිය මගේ ගාව තියෙනවා ප්‍රතික්ෂේප කරපු ආයතන වල ඒ තොරතුරු මගේ ගාව තියෙනවා හෙට ඒ නිලධාරීන් මාව මුණ ගැහෙනවා ඊට පස්සේ අපි නැවතත් ලංකාවේ බෑනේ මේගොල්ලෝ පරීක්ෂා කරන්න බැරි මොකද මේ පරීක්ෂා කරන්න හදන අයට වෙන වෙන වංගු ගහනවනේ ඒ නිසා ඒ බ්‍රිතාන්‍ය සමාගම හෝ ලෝකයේ පිළිගන්න සමාගම් හරහා අපි සම්පූර්ණ පරීක්ෂණයක් කළා ඒ වார்த்தාව මම හෝ විෂය බාර ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කරන්න හදන්නේ හේතුව ජාතියට වහපවන්න බැරි හින්දා ජාතිය උපන් නූපන් પરම්පරාවට වහපවන්න බැරි හින්දා ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ කාරණේ සම්බන්ධයෙන් කොන්දේසි විරිතව කටයුතු කරනවා ඒ නිසා අපි දන්නවා මහාචාර්ය සේනක බිබිලට ජීවිතෙන් වන්දි ගන්න වුණා ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ වෙනුවෙන් මොන දේ මට ඇති වුණත් නැති වුණත් මේ කාරණේ වෙනුවෙන් මම සටන් කරනවා එච්චරයි
බොහොම ස්තුතියි ගරු ඇමතුමා